algo que realmente no te guste, pues dame otra vez.
හැමෝටම එක විදිහේ ජීවත් වෙන්න පුළුවන් බාහිර රූපයක් තියෙනවා කියන සිද්ධියකින් ගන්න එපා. මේ ප්‍රශ්නේට මුල ඕක. ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්නේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙනවා කියන ඒව හම් වෙන අපිට. බාහිර රූප තියෙනවා බාහිර ශබ්ද තියෙනවා කෙනා කෙනාට. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මම කියන්නේ ඔක්කොටම තියෙන විදිහට පෙනෙන එකම රූපයක් තියෙනව නෙමෙයි. දැන් මට බාහිර රූපයක් තියෙනවා. මෙතෙන්දත් එහෙම පෙනෙන හින්දා මේ ඔක්කොටම තියෙනවා වගේ වෙලා. එතකොට නමුත් කෙනා කෙනා තුල ලෝකෙ තියෙනවා. එතකොට අපි තනියම ජීවත් වෙන්න කියලා කියන්නේ දැන් අපි ගාව තියෙන ආයතන ටික හරහා පෙනෙන මේ සිද්ධිය. එතකොට කෙනා කෙනාට පෙනෙන සිද්ධිය අරඹ කෙනා කෙනා නුවණ අහසරීම තුළ මේ පෙනෙන සිද්ධිය ගැන දැනෙන හැඟීම වෙනස්. විපාක වෙනස්. එතකොට එකම විදිහේ රූපයක් තියෙනවා නම් එකම විදිහේ සිද්ධියක් වුණත් ඔක්කොටම එක වගේ වෙන්න ඕනේ. නමුත් එහෙම නැහැ. ඒ කියන්නේ අපි මෙහෙම කියුවොත් යථාර්ථයෙන්ම ගත්තොත් බාහිර අපි කියමු බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණ පුරුෂ පුද්ගලයා කියලා කියන තැනක සය ධාතුවක් තියෙනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වාය ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු. මේ යථාර්ථයෙන්ම ගත්තොත් දැන් අපි කියමු විඥානය කියන එක සිතන. එතකොට චෛතසික සිතට සම්බන්ධයි. සිත නිසා චෛතසික, චෛතසික නිසා සිත එක්කෙන. ඒක පරිබාහිර තියෙන්නේ. එතකොට පුරුෂ පුද්ගල කියන කරන ධර්මතා පහ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආභා. ඉතින් යම්ම රූප කියලා ගොඩාක් හම්බ වෙනවා නම් ඔය ඔක්කොම ටික හම්බ වෙන්නේ මේ හය ධාතුයේදීලා මිස. හය ධාතුයින් තොර එතකොට මං කියන්නේ හොඳට අපිට අපේ තියෙන අත්දැකීම ගන්න එපා. හිතට පෙනුණු දෙයක්නේ අපි ගන්නෙ. අපිට පෙනුණු අපිට දැනුණු අත්දැකීම ගන්න එපා මොන විදිහට යථා ස්වභාවය කියලා. මේ අවිද්‍යාවෙන් හටගත්ත කාරණා ටිකකින් දෙන උත්තර අපි ගාව තියෙනවා. අපි ගාවට දෙන අපිට තේරෙන අපිට දෙන උත්තර ටික හරම පසුවේ යන්නේ නැහැ නේද? එහෙම කිසිම වෙලාවක අපිව පිට සිදු කරගන්න එපා. මේ අපිට මොන විදිහේ උත්තරයක් හම්බ වුණත් මොන විදිහට ඒක රූප මෙහෙම නෙමෙයි උඩ එක එක විදිහට පේන්න ඕනේ. මේ හම්බ වුණත් හොඳට සිහි කරන්ද ඈ යතහ ස්වභාවයේ තියෙන්නේ සය ධාතුව කියන ගන්න. එතකොට චිත්තජයසික හිත කියන එක හිතන ඒක දින චෛතසික ජයසික ඒව රූප නෙමෙයිනේ. එහෙනම් රූපේ කියලා කොච්චර හරි තියනවා නම් තියෙන්න වෙන්න පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශි. එහෙනම් ওই තියෙන ඔක්කොම උපාදාය රූප කතා ඔක්කොම කතා තියෙනනම් ওই තියෙන තියෙනවා ඔයිට වඩා වෙන මොනවද එහෙනම් තියෙන්නේ? හා එතකොට ওই 6 10 තුනත් අමතර වර්ණ රූපෙත් තියෙනවා. ආ තියෙනවනම් කොහෙද ඒක තියෙන්නේ? දැන් තියෙනවනම් බුදුරජාන් වහන්සේ පුද්ගලයා කියලා කියන තැනක සය ධාතුවයි කියලා කියනවනේ. වර්ණ රූපේ කියලා එකක් තියෙනවම. මම කියන්නේ නැහැ කියන එක නෙමෙයි. ඒක ඒ කෙනාගේ විපාක. නමුත් යථාභූත ස්වභාවය කියන එක තේරෙන්නේ නැහැ. මේ ලෝකී ස්වභාවයයි ලෝකෝත්තර ස්වභාවයයි කියන දේ වෙනස තේරුම් කරගන්න බැරි එක. ලෝකයට පේන දෙයින්ම බැලිය යුතු ලෝකෙ මිදෙන්න කියන එක උදු සිද්ධියක් නෑ. ලෝකෙ මිදෙන්න නම් සම්මාදික ඇත්ත ඇති හැටි බලන්න. ඇත්ත ඇති හැටි බලන්න බැලුවොත් ඇත්ත ඇති හැටි කියන පෙන්නන්නේ අපිට කියනකෝ සය ධාතුව කියන්නේ. එතකොට සිත කියන එක චෛතසික සිතයි සිතයි ඒක රූපේ කියලා පිළිගන්න ඕනේ. එහෙනම් දැන් ওই තියෙනවා කියන උපාදාය රූප, වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප කියන ඔක්කොම තිබෙනවා. ඔක්කොම මහඹුත. ওই රූප ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ඔක්කොම ටික තියෙන්නේ වෙන්නේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, අවකාශ ධාතු කියන ටිකෙන්. ඉතින් දැන් යථාර්ථයේ ඒ ධාතු පහයි මේ විඥානයයි හැර උපාදාය රූපයේ කියන එක මොකද්ද? ඔහි දෙක තියෙන්නේ කොහෙද? ඒ අපිට උපාදාය රූපේ කියන එකක් තිබුණා නම් හම්බ වෙනවා නම් හම්බ වුණේ ওই ධර්මතාව ටික තියෙන තැනක කිනා කෙනාගේ පිළිසිතේ කියලා නෙමෙයිද? නෑ ඒක නැත්තම් යථාර්ථ වශයෙන් බැලුවොත් ඔයිට වඩා දෙයක් නෑමනේ. දැන් මුලින්ම කියන්නම් කිව්වනේ 6 ධාතුවක් තියෙන්නේ කියලා. එතකොට ඔය 6 ධාතුවට තොරව වෙනම උපාදාය රූප කියලා එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙනම් වැරදි ලාදිත.
ඉතින්
අවුදලා කල්පනා කරලා තියෙන මොකද රූපේ. ඔව්. දැන් කුලසපුත් කියලා කියන්නේ මෙන්න මෙහෙමයි කියලා එක පරියායකින් ක්‍රමයකින් පෙන්වනවා නම් ඒ ක්‍රමේ විතරමයි තියෙන්න ඕනේ. ඒ ක්‍රමය තුල ඔක්කොම ධර්ම අහුලා තියෙනවා. අපි කියමු දොළොස් ආයතනයි කියලා පරියායකින් පෙන්වුවොත් දොළොස් ආයතනෙ තුල තියෙන මොන පංච උපාදාන ස්කන්ධය අපි උස්සමු. දැන් දොළොස් ආයතනය කියනකොට කොහොමද අපි පංච උපාදාන ස්කන්ධය දකින්න වෙන්නේ? අපි කියමු දොළොස් ආයතනයි කියනවා. දොළොස් ආයතනෙ පංච උපාදාන ස්කන්ධයට නැත්නම් දොළොස් ආයතනෙ පංච උපාදාන ස්කන්ධය නැත්නම් පංච උපාදාන ස්කන්ධය දොළොස් ආයතනෙට බහලන්න කොහොමද? අටලොස් ධාතුව කොහොමද දොළොස් ආයතනයෙන් දකින්නේ? අටලොස් ධාතුව පංච උපාදාන ස්කන්ධයෙන් දකින්නේ කොහොමද? ඒ ගත්තහම මොනෝ පරියායතයෙන් කරගන්නේ. අපි කියමු රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකේදී දොළොස් ආයතන ගත්තහම දස ආයතනයක් නිරූප. ධම්ම ආයතනේ වේදනා සංඥා සංකාර. මන ආයතනේ විඥාන. දොළොස් ආයතනයන්ගේ ආයතනයට ස්කන්ධ පංචක විදිහම මොහොම කියන්නේ. දැන් ආයතනේ
බාහිර ආයතනික
10 එන්නේ. එහෙනම් ඒ ඔක්කොම රූප. ධම්ම ආයතනේ වේදනා සංඥා සංකාරයයි දෙකේ. මන ආයතනේ චිත්ත. චිත්ත ජෛසික රූප කියන දෙකම තමයි දොළොස් ආයතනේ කියලා කියන්නේ. පංච උපාදාන ස්කන්ධය කියද්දී චිත්ත ජෛසික රූප. ඒක දෙන්නේ නැහැ. අටවස් ධාතුවේ කියව ගත්තහම දස ආයතනේ රූප. ධම්ම ආයතනේ චෛතසික ධම්ම ධාතුව තමයි වේදනා සංඥා සංකාර. ධාතු හතක් ධාතු හතක් මනෝ. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියන හතම සිත ඇතුළේ කරන. ඒක විඥාන ස්කන්ධය. ඒ හතම විඥාන ස්කන්ධයට පරියාය නම් එකම සිතට පරියාය නම් එකම හේතු. එතකොට එහෙම ගත්තහම ওই කතාව අපිට මුකුත් සම්බන්ධයි. ආයතන විභාගය. ඒ වගේ දැන් අපිට රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ කියලා යම් තාක් දොරස ආයතනක හම් වෙලා තියෙන එක ওই 6 ධාතුවට බහලන්න. ඉතින් මේ 6 ධාතුව තුන නියෝජනය වෙලා තියෙනවා මේ ඔක්කොම. එහෙනම් තොර හම් වෙන්න බෑ. අනිත් එක උපාදාය රූපේ කියන එක හැම වෙලාවෙම සිතයිසික දෙන්නගේ උපකාරයේ ඇතුව මහ භූතයන්ගෙන් හම්බෙන මහ භූත නිසා. මහ භූත නිසා කියන එකෙන් කියන මහ භූත නෙමෙයි. මහ භූත නිසා පෙනෙනවා. පෙනෙන්නේ මෙහා. මහ භූත නිසා පෙනෙනවා. උපාදාය රූපේ මෙහෙම රූපයක් පෙනෙනවා. මම ඔය උපාදාය රූපේ කියන එකට උපමාවක් දෙනවා මේ කිනා කනාවේ කර්මයට නැවෙන හැටි කියන එකට. මේක හරි පුදුමයක කර්මයට විපාක වෙන්න පුළුවන් විදිහට මේ රූපය හැදිලා තියෙන කෙනා. මම කියනවා කුණ්ඩදාම කියන මහරහතන් වහන්සේ ගත්තාම ඒ කුණ්ඩදාම මහරහතන් වහන්සේ අතීතයේදී කරම අකුසලයකට ඒ හාමුදුරු දිහා බලනකොට හැමෝටම තියෙන හාමුදුරු පිටපස ගෑන්නේ කියනවා ගෑන්නේ. එතකොට දැන් වර්ණ රූපේ එයාට විපාක දෙන්න පුළුවන් විදිහට හැමෝටම හැදිලා තියෙන වර්ණ රූපේ. දැන් ගෑනෙක් ඉන්නවා කියන එකනේ වර්ණ රූපේ. ඒ රූප දිහා බලන් දෙකොත් දැන් පොරව තියෙන එකද? එතන
සාන්නුත්
අනිත් අයට ඒක තමයි අනිත් අයට දෙවුණු තමයි මෙතෙන්ද විපාක දෙන්න ඕනේ.
ඒක
එයාට එයාට වුණොත් මේ කර්ම කියන එක ඇහැ එකමයි. මේ කර්මය දෙකම එකයි. ඒ කර්ම නෙවෙයි ඇයි මේක එකයි. මෙතෙන්ද විපාක දෙන්න ඕන නම් මේ කර්ම දෙහැටයි තියෙන්නේ. දැන් මට දුක් විඳින්න තියෙන කර්මෙට මට පෙවුනට හරියන්නේ නැහැ. නයිස් කටු ගෙනින්නත් නැත්නම් ඊට පස්සේ මට විඳින්න පුළුවන් විදිහට හැම වෙලාවෙම කර්ම කිව්වත් මට විඳින්න පුළුවන් විදිහ මෙතියෙන්නේ. මේ කර්මයෙන් හැදුන ඇස්වලට මෙහෙම පෙන්වුවාමයි මට ඒක විඳින්න බැරි. ඒ වතුර බොන්න වගේ දියත් බලනකොට මේ හැට එහෙම පෙවුනහමයි ඒත් මෙතෙන්ද විඳින්න පුළුවන්. සමන්ත විඳින්න පුළුවන් විදිහටයි මේක ලැබෙන්නේ. විඳින්න පුළුවන් විදිය කර්මය නිසා හැදුව එකයි.
ඒක සමාන
විදිහට හැදෙන්නේ. ඒක සමාන විදිහට සමාන ධාතු තියෙන. කෙනා කෙනාට විපාක දෙන්න පුළුවන් විදිහටයි ඒක හැදෙන්නේ. චක්කු ධාතු හැදලා තියෙන්නේ. ආ මගේ චක්කු ධාතු ඒ චක්කු ධාතු කියලා කතා වෙන්නේ. චක්කු ධාතු හැදලා තියෙන්නේ විපාක දෙන්න යාට. එහෙම දෙන්නේ විපාක දෙන්න. එතකොට දැන් මෙතනට එහෙම ගෙවුනහම මට මෙහෙම විදිහට දෙන්න. ඇයි? මෙහෙට නිඳා කරනකොට බලනකොට ඒකේ විපාකෙන්නේ මෙහෙටනේ. ඉතින් ඕකෙදී හොඳට තේරුම් කරගන්න පොඬ දාන හාමුදුරන්ගේ කර්මයට අනිත් අයට පේන මේ හාමුදුරුවෝ ගියේ ගියතන දෙයක් ඉන්නවද? එහෙනම් මේ හාමුදුරන්ගේ සීමාව කරගන්න කැමති නැහැ මේ වගේ හරි ප්‍රශ්න හාමුදුරුවෝ. ඉතින් කොසල රජුව ඇවිල්ලා පවා පරීක්ෂණ කළා.
කොසල
රජුණා පේනවා. උපාර වටපිටාවේ කට්ටියට මුර දාලා ඉන්න කෙනාට යන්න දෙන්න කියලා රජු රජක උදේට ඉතින් ආවදගෙන මට කුටිය පරීක්ෂා කරන්නේ නැහැ හොඳයි මම රජු පරීක්ෂා කරන්නේ දෙවියනේ මලලායි රජු පාතකම ආයි කියනවා උදේ නෑ ඒ පාර හාමුදුරුවෝ පාතක බයින්ද කියලා ඒ රජු ඉන්න දෙන්නේ ගෑනේ පහත ඒ බාර දැන් මේ ප්‍රශ්නේ ගියාම බුදුරජාණන් වහන්සේට කතා කරා මම ඒකේ මට ඕන වුණේ වර්ණ මේ උපාදාය රූපේ වර්ණ රූපේ කියන එකේ පෙන්වන්න මට ඕනේ ස්ථීරම රූපේ වර්ණ රූපේ කියලාවත් මෙහෙ තියෙනවාමයි කියලා ගන්න එපා. කෙනා කෙනාගේ කර්මය මත මෙතෙන්ට කර්ම දෙන්න උනහම මෙතෙන්ද පෙන්වන්න පුළුවන්. මෙතෙන්ද විපාක දෙන්න උනහම මෙතෙන්දම පෙන්වන්න පුළුවන්. කියන තැනකින් නැවෙන සිද්ධියක් ඒ විපාකයට ධාතුව පටි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව උදව්වෙන් චිත්තදෛසිකට එකට නැවෙන එක. එතකොට නමුත් ඒක අපි පිළිසිඳ නොදකින නිසා අපිට ඒක ඇත්තමයි. එහෙම ඇත්ත වෙච්ච නිසා ඒක විපාක විඳින්නේ අපි. ඒ රූපයේ පිළිසිඳ දැක්කොත් ඒක විපාක විඳින්න බැරි සුන්‍යයි හිස්තුත් කියන අවබෝධය වෙනවා අපිට. සම්මස් ගොඩක්
කරේට එක වගේම
කර්මය තමයි.
මිනිස්සු ඔක්කොටම
ඒක තමයි.
වගේ එකක් දැක්කහම මොකක්
කර්මය සමානයි මේ ඇහැ සමාන නිසා. කාම ධාතු ඔක්කොගෙම උපත්ති තමයි ඒක. ඒක දින ධාතු වෙනද නෙවෙයි ධාතු තමයි. ධාතු කියන එක තමයි. මං කියන කුසල කර්ම කළා. මේ නිදුඟ ලේකර වගේ කෙනෙක් මේ මත්තම කර්ම කරපු 10 දෙනෙක් ඉන්න හැටියෙත් ඔක්කොට කෙනේ ඒ විදිහ. ඔක්කොම.
වතුර ලේකර වගේ.
ඔව් වතුර ලේකර වගේ කෙනෙක්. 10 දෙනෙක් ඉන්නේ 10 දෙනා ගතනේ ඒව. මේ මට්ටමේදී ධාතුවේ මෙහෙම හැඩතල පේනවා කියන මට්ටම මේ ඔක්කොගෙම එකයි. ඒ තුලා පොළොකේ දෙවිද. නමුත් ආරම්භය කොහොමද? ඒකකට
සත්තුන් දෙනකොට විවිධ විදිහේ මේ කමලේවත් පේන්නේ. පරිසරයට පේනයි. කාණිකන් මුලින්ම වගේ කෙලෙවි විතරයි පේන්නේ. ඒ කෙලෙවිම තමයි යාළුවා එළවලා කැම්පන් කතාව පාන. ඒකට යටි කර්මය කරන්න අවශ්‍ය වෙලාවට තමයි ඒක
පේන්නේ. මතක් කරන්න ඕනේ. ඊට පස්සේ තව එකක් දැකෙන්න මම අර කියන්නේ විත්තේ විත්තමත්න් කියලා. දැන් අපිට වතුරකට ගන්න ඡායාවක් පේනවා. අපිට බලන්න වතුරේ තියෙන ඡායාව පේනවා තමයි. මත ඔන්නේ තේනන රූපේ ලක්ෂණය ගතිය ගන්න කියලා මම කියන්නේ. රූප ස්වභාවයක් වුණත් ලෝකීය රූප කියන ස්වභාවය ධාතු රූප ධාතු. ධාතු කියන්නේ රූපගින ස්වභාවය. පෙන්නන මෙහෙම එකක් තියනවා කියන එකක් පෙන්නන. දැන් පේන රූපය අල්ලන්නේ කියලා අත දැම්මොත් අපේ අත වතුර හැතෙයි මිසක. වතුරේ තියෙන උපේ නිසා අපිට පෙනෙනවා. දිත්තේ දිත්ත මතන් කියන්නේ පෙනෙන දේ පෙනීම විතරමයි. පෙනෙන දේ තියෙනවත් නෙවෙයි, තියෙන්නේ වතුර. වතුර තියෙන තැනක පේන. දැන් හඳුනගන්න උපාදාය කියන්නේ, උපාදාය කියන්නේ නිසා වතුර ඇසුරු කරගෙන පෙනෙනවා හිත. ඒක වතුර ඇසුරු කරගෙන හිතට පෙනුනට තියෙන දේ වතුර මිසක එහෙම රූපයක් තියෙන නෙමෙයි. ඒ යම් කිසි තැනක උපය නැත්තම් පතිතෙන්න පුළුවන් ගතිය නිසා පෙනෙන ගතිය. ඒකට ඒ ස්වභාවය. ඒ වගේ දැන් මේකේ මහ භූත නිසා අපිට පෙනෙනවා. අපිට පෙනුනට මේ මේකන මේ පෙනෙන දේ කියනව නෙමෙයි. අන්න ඒ ගතිය වර්ණ රූපේ දකින්න කියලා මම කියන්නේ. මේ මෙහෙම තියනවා කියලා gedik pitin තියෙන එකක් දකින්න එපා. මම අල්ලන්නේ කියෙත් මහ භූතයේ අත හැපිලා හිතින් මිසක අර වතුරේ අත හැපුණා මිසක පෙනෙන දේ අහුවෙන්නේ නැහැ වගේ. මේ අල්ලන්නේ කියෙත් මට පෙනෙන පටි දාතියේ හැපුණා මිසක මට පෙනෙන දේ හැපුණා නෙමෙයි. පේන දේ සතර මහා ධාතු ගතිය නැහැ නේද? වතුර තුල අපිට පේන දේ වතුර තියෙනවා. වතුර තියෙන ගහක් ඡායාවක් තියෙනවා නම් ඒ පේන ගහේ පේන ඡායාවේ වතුර තියෙනවා නෑ. වතුර නිසා වතුරේ උපකාරයෙන් පේනනවා කියන දේ වතුර තියෙනවා නෑ. ඒ වගේ තමයි දැන් මහ භූත නිසා උපකාරයෙන් තියෙන පේන දේ මහ භූත නෑ. පේන
ස්වභාවය
එකයි මහ භූත නොවන උපාදාය කියලා කියන්නේ. එතකොට උපාදාය කියන සිද්ධිය බලංග බාහිර ධාතුවක් නිසා මෙහි චිත්තචෛසිකක් නිසා තනමුත් විසක චිත්තචෛසික නැතිනම් කවදාවත් අපේ චිත්තචෛසික අධ්‍යක්ීමෙන් තොර එහෙම තියනවා කියන ගතියකට ඉඩ නැහැ. වතුරක ඡායාවක් වටලා තිබුණා නම් එතන තියෙන යථා ස්වභාවය ගත්තොත් වතුර ටික විතරමයි කෙනෙකුගේ හිතකට අරමුණු නොවුණු වර්ණ රූපය කියලා හම්බෙන්නේ. ඒකේ තියෙන යමක් පිළිබිඹු වෙන්න පුළුවන් ගතිය නිසා, ඒකේ තියෙන වටපිටාව නිසා පිළිබිඹු වුණා බව හෝ එහෙම දෙයක් ඇති බව හෝ අපේ හිතටනේ අහුවෙන්නේ.
උපාදාය
කියන්නේ හිතට අහුවෙන ස්වභාවයක් විතරයි. හැබැයි මහ භූතයන්
උපකාරයි.
දැන් අපි කියමුකෝ වතුර එහෙනම් අපිට ඔය හැඩේ පෙන්න තිබුණානේ ගල්ගිරියක් උඩ නේද? ඒකට තියෙන පසුබිම ඕනේ, ධාතු ඕනේ. මේ දෙන්නේ කියන්නේ උපාදාය රූපයේ පිරිසිඳ දකින්ද, උපාදාය රූපයේ පිරිසිඳ නැහැ කියනව නෙමෙයි, පිරිසිඳ දකින්ද දිත්තේ දිත්තමත් දකින්. මොකද්ද පෙනෙන දේ පෙනීමක් විතර කියලා. අපි අල්ලන්න ගියොත් අහුවෙන්නේ වතුර මිසක දිනවන්නේ. ඔහොම වුණාම වෙන්නේ එහෙ ඉඳන් මෙහෙට පේන්න පුළුවන් නෑ. යන්නේ නෑ, යන්නද නෑ. එතකොට උත්තරින් තියෙන වාසිය තමයි දකුණු විදේ දකින දැකීමෙන් ඉවර වෙන්නේ. ඒ කියන්නේ අපිට හම්බ වෙන්න ඕනේ රූපේ කියන එක වර්තමානයේක විචරමමයි අපිට හම්බ වෙන්නේ. චක්කු විඥානයේ කියන එක වර්තමානයේක විචරමමයි. ඈ රූපයක් වෙනවා කියන එක වර්තමානයේක විචරමමයි. එතකොට අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ තියෙන නිරුද්ධ විච දෙක සිහි කරනවා නම් මනෝ. නූපන්න දෙක සිහි කරනවා නම් මනෝ. එතකොට හැම වෙලාවෙම මහ භූත ඉස්සරහාට ආවහම හැඩතල පෙනෙන්න පුළුවන්. ඇත්තෝ. එතකොට මේ පෙනෙන සිද්ධිය අපි හරියට දැක්කොත් අපි දන්නවා අපිට යම් වස්තුවක් රූපයක් අපි කියන්නේ වර්ණ සතහනක් තියුණා කියනකොට බාහිරින්ම වර්ණ සතහනක් කියලා එකක් අපි පෙවුනොත් නැතත් ස්ථීරව තිබිලා හම්බුනා නෙමෙයි. ස්ථීරව පෙවුනොත් නැතත් අපි උතෙන්ද ගියත් නැතත් තියෙන වතුර ටික. ඔව් මම අර නිදේපවතු වතුර ටික. ඊට පස්සේ ඒ මත මොනව හරි දිනන ඒ උපකාරයෙන් මොනව හරි ලැබෙනව නම් ලැබෙන්නේ මෙහාටමද? වතුර නිසා වතුර උපකාරයෙන් අපිට තියෙනවා. දැන් මේ ඒකද අපිට තේරෙන එකද කියන්නේ? දැන් එහෙම එහෙම හැඩයක් පෙනෙන ගතියක් නැතුව නෙමෙයිනේ අපිට පෙනෙනවනේ. ඒකට කියනවා අපි උපාදාය රූපේ කියලා. උපාදාය රූපේ පිළිබඳ දකින්න ගියොත් හම්බ වෙන්නේ මහ භූත ටික බලල ඒ නිසා පෙනෙනවා. උපාදාය රූපේ පෙනෙනවා. උපාදාය රූපේ පිළිබඳ දකින්න ගියොත් එහෙ නිසා එහෙ ඇති බවට පේන්නේ අපිට. ඒ කියන්නේ අපි කියමුකෝ මේ එහෙම හොඳට බැලුවාම කියන දික්කෙ දික්කම නැත්නම් දකින්න දේ දැකීමක් විතරම. මෙහි වර්ණ සතහනක් තියෙනවා කියලා පෙනෙන්නේ ජලයේ නිසාත් මේ චිත්තජයසික නිසාත් අපිට මේ පේන්නේ. පේනවා කියන ගතිය එයා දන්නවා. එතකොට මෙහි තියෙනවා කියලා පෙනෙන මේ සිද්ධියේදී මේ තියෙන බාහිර අපිට මේ පෙනෙනවා කියන සිද්ධිය හම්බ වෙනකොට ඒක පේන්න ඕනේ දිත්තේ දිට්ටමත්タン කියලා පෙනෙන දේ පෙනීමක් විතරයි කියන නුවණ එන්න ඕනේ. ඒකේ එන්න නම් පවතින දේට නුවණ එන්න ඕනේ. මෙතෙන්දී ප්‍රශ්නේ තියෙන්නේ පෙනෙන දේමයි පවතින්නේ කියලා ගන්න එපා. ඒක ඇත්ත නෙමෙයි. පෙනෙන හැඩතලයක් තියෙනවනම් පවතින්නේ වතුර විසක ඒ පවතින වතුර පවතින තැනක මෙහෙම පෙනෙනවා. අපි දෙකයිසි කියන්නේ පෙනෙනවා කියන්නේ. දැන් පෙනෙනදීම අපි අල්ලගෙන හිටියෝ. ඒවනේ වෙන්නේ. අපි පැත්තකට යනකොට දැකපු එක මෙහෙ තියෙනවා කියන එක එන්නුනේ. අපිට නෝන යන්නේ මේ වර්ණ රූපයේ කියන එකක් අපිට හම්බ වුණා නම් හම්බ වුනේ ලෝකයට හම්බ වෙන්නේ. මෙහෙම රූපයක් කියන තැනක මෙහෙම චිත්තයිසික කියන තැනකයි මෙහෙම රූපයක් හම්බුනේ කියන්නේ. එක ලෝකයට මෙහෙන් එක රූපයක් හම්බ වෙනවා කියන සිද්ධියට ස්කන්ධ පංචකයක්ම වෙලා තියෙනවා කියන එක අපිට හම්බ වෙනුනේ යථාර්ථය. එතකොටයි එයාට ලෝක ක්‍රේ කියන්නේ කිසිම වෙලාවක එක රූපයක් විතර හම්බ වෙන ස්කන්ධ පංචකයක් තියෙනවා. නමුත් ලෝකය ඇත්ත ඇති හැටි දකින්න දිහින් එක රූපයක් හම්බ වෙනවා. අපි ඇත්ත දකින්නවා කියනකොට ලෝකයට එක රූපයක් හම්බ වෙන තැන පොදි නැත් අපිට හම්බ වෙනවා. එතකොට මම මේ ලෝකයේ රූපෙ නෙදිනා. දැන් ලෝක කිසිම කෙනෙක් කවදාවත් චිත්තචෛසික මුකුත් දන්නේ නැහැ. කෙලින්ම මේ රූපේ හම්බලෙන්නේ අපිත් රූපේ දැක්කොත් ඔය වටම. දැන් අපි සම්මාදිට්ඨි කියන්නේ නියම විදිහට මේ රූපයක් පෙනෙනවා කියන තැනක මෙහෙම සිද්ධියක් තියෙනවා කියලා ස්කන්ධ ටික දකින්නේ. ලෝකයට එකක් හම්බෙන්න දැනක ධර්මතා පහක් තියෙනවා කියන එක හම්බෙන්නුනේ අපිට. ඔව්. එතකොටයි අපි යාජ මට්ටමින් විදිහ තියෙන්නේ. හොඳට මේ සිද්ධිය බලන්න. රූපය පිළිසින් දකින්නවා කියන මම රූපය නෑ කියනවා නෙමෙයි. මම කියන්නේ බාහිර තියෙන සතර මහා ධාතු. සතර මහා ධාතු කියන්නේ මෙහි චිත්තජයසිකක් නිසා මේ උපකාරයෙන් මෙහි රූපයක් කියන එකක් බාහිර රූපය කියන එකක් හම්බ වෙනවා. එතකොට රූපය කියලා බාහිර රූපය කියලා හම්බ වෙන සිද්ධිය බලන්න. සිද්ධිය බැලුවොත් ඒ සිද්ධිය ඇති වෙන්න තියෙන ප්‍රත්‍යිතික ගවේෂණය කරන්න ගියොත් මෙයා මේ සිද්ධි මෙහෙම දෙයක් කියනවා කියන එක මෙයා මිදෙන. මේ කියනවා කියන එක වැරදීමක් නෙවෙයි. එයා බලපු නිසා එයාගේ කර්මයට වෙන්නේ එකක් හැටියට හම්බුනේ. මේ කියන්නේ තියෙන්නේ පටිආපෝතීජෝ වායි සතර මහා ධාතු. මේ මෙතන තියෙන චිත්තජයසික ටික. මේ ස්කන්ධ පංචකයක්ම නිසා නේද මෙයාට මෙහෙම එකක් හම්බ වෙන්නේ. කියන සිද්ධිය. අපිට ස්කන්ධ පංචකයෙන් තොරව යමක් හම්බෙන්න බෑ. රූපයක් විතරක් හම්බ වෙනවා නම් චිත්තජයසික නැතුව රූපෙ නෙවෙයි මේක පුදුම වෙනවා. එහෙම නැති බලන්නේට තේන්නේ නෑ. ඒ විඥාන රූපෙ විතරක් නෙවෙයි.
ඒ ස්කන්ධ පංචකයේ එකක් ආපහු රූපය
වෙනවා. මොකද්ද? ස්කන්ධ පංචකය ආපහු රූප එකක් නෙවෙයි. දැන් මේ පංච උපාදාන ස්කන්ධය හැදෙනවා කියලා සිද්ධියට පහක් වෙනවා. ඒකයි ස්කන්ධ පංචකය හම්බ වෙන්න ඕනේ උපාදාන ස්කන්ධ එකක.
තන රූප
කියන එක. ඊට පස්සේ අපි ඒ රූපය විඳිනවා හඳුනනවා කියන සිද්ධිය තියෙනවා. දැන් අපිට ඔව් දැන් රූපය කියලා එකක් තියෙනවනේ. තේරෙන්නේ. ඒකයි දැන් මේ රූපයේ හැම වෙලෙම රූපය දැනගන්නවා හෝ විඳිනවා කියන එක මනෝමයෙන් කරන්න වෙන්නේ. රූපය පේනවා කියන සිද්ධියේ ධර්මතාව පහක් වෙලයි තේින්නේ අපිට. ඊට පස්සේ විනුන රූපය කියලා අපි ආපහු ගන්නෙ මනෝමය. ඒක විඳිනවා හඳුනනවා කියන සිද්ධියකින් මනෝමයෙන් තමයි යන්නේ. ජවම් මත. ඒක පෙනෙන දේ දැනගන්නකොට හැම වෙලෙම කරනයි. මෙතනදී චක්කු විඥාන කියන මට්ටම ගත්තාම රූපයක් දැනගන්නවා කියන ලක්ෂණයෙන් තමයි මේ හිත නම් කරන්නේ. ඒ හිතම ඒ නමින් නම් කරන්න බැහැ. අපි ඔබ මම කියන්නේ මෙන්න මෙහෙම තත්ත්වයක් දැන්. දැන් මම කතා කරන එක ප්‍රතිපදිනු දැන්. ලෝකේ කියනවා මේ රූපය රූපය නිසා බාහිර රූපය නිසා මේ රූපය ගැන ඉස්සෙල්ලාම අපිට නිමිත්තක් තේනවනේ. රූපය නිසා ඉස්සෙල්ලාම මෙහෙ උපදින හිතට කියන භවංග චලන භවංග උපච්චේ මේ රූපය නිසා. එතකොට ඔය රූපයෙන් ඉල්බගෙන ඔය රූපයෙන් ආරම්භණය කරගෙන ඔය රූපය නිසාම මෙහෙට එන සිත්තික බලන්න. ඒවට දකින්නේ නෑ කියන්නේ. ඒත් මේ රූපය නිසාමයි. ආ රූපය එහෙම නැතුව නෙමෙයි. ద్వාරා වජ්ජන ඊට පස්සේ ඒ රූපයම තීරණය කරන හිත සම්පටිච්චෙන සම්තිරණ වොත්තපන ජවන් කියලා මේ රූපෙම අරමුණු කරගෙන චිත්ත විද්‍යාවක තමයි කොහොම රූපෙ අරමුණු කරගෙන නම් කරන්නේ. චක්කු විඥාන කියලා විතරක් ඒක චක්කු විඥානයේ කියලා ලක්ෂණය තමයි මෙහෙට නැඹුරු වෙන ලක්ෂණය. දැන් ඒද මේ තේන රූපෙනි මම කියන්නේ ඇහැට පෙනෙන රූපය. අපි කියන්නේ අභිධර්ම කුසලසිතක් වතෙන් ගත්ත බුදුරජාණන්ගේ දේශනා කරන රූපාරම්මණංවා සද්ධාරම්මණංවා ගන්ධාරම්මණංවා රසාරම්මණංවා පොට්ටබ්බාරම්මණංවා ධම්මාරම්මණංවා යං යාම්වා පනාරබ්බ කියලා පස්මේ සමයේ පස්සෝ හෝති වේදනාවති සංඥාවති චේතනාවති චිත්තෝ හෝති කියලා කුසල සිත් විස්තර කරනවා. ඒ කියන්නේ රූපයක් හෝ එල්බගන සද්දයක් හෝ එල්බගන ගන්ධයක් හෝ එල්බගන රසයක් ස්පර්ශයේ ධර්මාරම්මන එල්බගන හෝ ඇති වෙන කුසල සිත් විස්තර කරනවා. දැන් ඒ හිතට රූපියම අරමුණු කරගෙන එල්බගෙන ඇති වෙන කුසල සිතක විඥානය කියන්නේ මොකද? එහි නිසා එහි ආලම්බණයෙන් මේ හිතන ගතියෙන් ඉන්නේ. ඔතනදී ඒ හිතේ එකේක කෘත්‍ය වලට ගන්න කරන්නේ. කෙනෙනවා. කෙනෙන දෙයට මෙහෙම හිතන සිතට විතරයි චක්කු විඥානය. එතකොට චක්කු විඥානයේ කියන සිද්ධියටම විතරයි මේ තේඟ තියෙන කිසි සිද්ධිය ගන්න එපා. ඇහැ මුල් කාරණාව කරගෙන එන ඔක්කොම කිසිත්. චක්කු ධවරවදී සිද්ධියදී මේ ඔක්කොම පිළිනවා කිසි සිද්ධිය වෙනවා. අපි හිතන්නේ චක්කු විඥානය කියලා මෙහෙම බලන සිතට විතරයි. ඒක චක්කු විඥාන ගණයෙන් තමයි යන්නේ මේ සිද්ධියදී ඔක්කොම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කු විඥාන කියන්නේ ඇහැ මුල් කාරණාව කරගෙන දැන ගන්නවා කියන්නේ. ඒ එහෙම හිතක එක නෙමෙයි ඇහැ මුල් කාරණාව කරගෙන දැනගන්න සිත් ඔක්කොම චක්කු විඥාන තමයි කියන්නේ ඒකට යන්නේ යන්න වෙනවා. දැන් අපි කියමු චක්කු සංපස්සය සුව වූ ඇත දුක් වූ ඇත නොදුක් නොසුව වූ ඇත කියන චක්කු සංපස්සය කියන සැපයි දුකයි උපේක්ෂා චක්කු සංපස්සය ඔය අපි කියන චක්කු විඥාන මට්ටම ගන්න හැම වෙලාවෙම උපේක්ෂා සහගතමනේ. එහෙනම් කොහොමද චක්කු සංපස්සය සැප වුනේ දුක් වුනේ? ඒ මනෝ විඥාණයෙන් හටගත්ත දෙක චක්කු සම්පස්සේ යන ධනිත ගිහිල්ලා නෙමෙයි. ඇයි දැකලා ඒකෙන් සතුටු ඇහෙන් දකින්නකොට සතුටු වෙනවා මේක? ඇහෙන් බලලා සතුටු වෙනවා එයා සතුටු වෙනවා. අටලොස් මනෝ උපචාර ධර්ම ගන්න. මොනවද කියන්නේ? ඇහැ මුල් කාරණාව කරගෙන සැප දුක වෙනවද කියන දේ. සතුටු වෙනවා කියනවා කරගෙන තියෙනවා නේද? අපි මේ දැනගෙන හිත තබන ක්‍රමය වර්ගික අපි හිතන්නේ චක්කු විඥානය කියලා කිව්වම මේ බලන මේ හිත විතරයි කියන්නේ. මේ චක්කු විඥානය කියන නමෙන් කතා කරන්න පුළුවන් මේ අහමුල් කරනව කරගෙන දැනගන්න සිත් ඔක්කොම. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනාවේ චක්කු සම්පස්සපච්චය වේදනා කාමාවච රූපාවච අරූපාවච අපරේපන. එතකොට මෙතෙන්දී ඒ ඔක්කොම අතිපත්තකින් තමයි මේ චක්කු විඥානය කියනකොට හැම වෙලාවෙම ඇහැ උදව්වෙන් හටගන්න සිත් මේ සිත් චීතියක් හටගන්නවා. එතකොට නමුත් මෙතනදී ඇහි ස්වභාවය චක්කු විඥානය කියනකේ ස්වභාවය අපි දන්නේ නැහැ. අපිට මේ ඔක්කොම ගැන දැනුම නිමිති ඇවිල්ලා තියෙන්නේ බාහිර ආයතන හය හරහා. මම ඔකට අර එදා මේ පොයසෙන් මෙන්නට කිව්වා. මුළු තුන් ලෝකෙම කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මුළු තුන් ලෝකෙම තියෙන ධර්මතාව ටික දකින්ද කාරණා 60. මුළු තුන් ලෝකෙම තියෙන තුන් ලෝකෙම බෙදුවාම කාරණා 60කට බෙදන්න බුණා. ඒ කාරණා 60 තමයි සතර සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වන්නේ යන් ලෝකයේ පිය රූපං සතර රූපං කියලා කාරණා. ආධ්‍යාත්මික කාරණා 6යි, බාහිර කාරණා 6යි, විඥාන 6යි, ස්පර්ශ 6යි, වේදනා 6යි, සංඥා 6යි, චේතනා 6යි, තණ්හා 6යි, විතක් 6යි, විචාර 6යි කියලා 6යි 6 ගොඩවල් 10යි. ඔව් තණ්හාව හටගන්න පවතින තැන. ඔන්න ඔය ගොඩවල් 60 විතරයි තණ්හාව හටගන්න පවතින. ඔය ගොඩවල් 60 එකකට හෝ අහු නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන් තණ්හාව ඇති වෙන්නේ පවතින නැති ඉඳ පුළුවන්. ජීවත් වෙන්න පුළුවන් තණ්හාව නැති. කියන්නේ ওই ගොඩවල් හැටට අහු වෙන්නේ නැති කියලා ගන්න. හරිද? එතකොට ඒ ගොඩවල් 60 6 6 ගොඩවල් 10ක් කියනවා. හරි. යන් ලෝකයේ පියරක සතර උපන් කියලා යම් ලෝකයේ පියර මදුරයි කියලා. කුමද්ද ලෝකයේ පියර මදුර චක්කුන් ලෝකයේ පියර උපන් සතර උපන් එච්චේ සතන්. රූපන් ලෝකයේ පියර උපන් සතර උපන් චක්කු විඥාන් ලෝකයේ පියර උපන් සතර උපන් කියලා ওই ටික හොඳයි. එතකොට මේක පర్యాయ වශයෙන් ගත්තොත් 6 6 කාරණා 10 එක ගොඩකින් එක කාරණාව කාරණාව අරගත්තාම ආධ්‍යාත්මික ආයතන 6 නෑ ගන්නවා, බාහිර ආයතන 6 නිතිය ගන්නවා, විඥාන 6 චක්කු විඥානය ගන්නවා. ඊට පස්සේ ආධ්‍යාත්මික පේජ 6ක් හම්බෙනවා. දැන් අපිට යම් රූපයක් දැකලා ඒකට හිතනවා කියනකොට ওই කාරණා 10ම යෙදිලා රූපයක් වේ. රූපයක් එක ජීවත් වෙනවා කියන්නේ ওই කාරණා 10 තමයි අපි ඔය කාරණා 10ම උපකාරයි තණ්හාව ඇති වෙන තණ්හාව පොවතින ඔය කාරණා 10යි. ඒ කියන්නේ අපිට යමක් පෙනෙනවා කියන සිද්ධියක ආයි වෙන වෙනම හම්බ වෙන්නේ නැහැ. ඔය කාරණා 10ම නියෝජනය කළ හම්බ වෙන රූපයක් තමයි. ඊට පස්සේ මම කියේ තුන් රූපෙම බලංග කාරණා 10ක 60කද 70 දකින්න කාරණා 6යි. එතකොට ඔය 60ම නියෝජනය වෙන්නේ කාරණා 6. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ගන්න. ඒ කාරණා 6. ඔය කාරණා 6න් නිදිලා ඉඳ පුළුවන් නම් කෙනෙකුට මෙයා මේ කාරණා 60ම නිදිලා. මෙයා තුන් ලෝකෙම නිදිලා. මේ කාරණා 6 කෙනෙක් බැඳිලා නම් මෙයා කාරණා 60ම බැඳිලා මෙයා තුන් ලෝකෙටම බැඳිලා. වෙන වෙන දැනක් නැහැ. කියනවා. ඒ කියන්නේ ඇහැ, රූප, චක්කු ඥාන, චක්කු සම්පස්ස වේදනා, රූප සංඥා, රූප සංචේතන, රූප තණ්හා, රූප විතක්ක, රූප විචාර. ඔය කාරණා ටික ඔක්කොම ටික යෙදිලයි මට මෙහෙම කළෑමක් තියෙන්නේ. මට රූපයක් තේනවා කියන කාරණාව උපදින්ද මේ කාරණා 60ක් වෙයිලා. මම මේ කාරණා 60ම වැය වෙලා පේන රූපෙට බැඳුනහම කාරණා 60ම බැඳෙනවා. මට දැන් ආයේ ඇහැට තණ්හා කරන්න ඕනේ නැහැ. පේන දෙයට තණ්හා කෙරුවොත් නම් ඇති ඇහත් ලැබෙනවා. මාත් රූප විතරක් ප්‍රාර්ථනා කරන්නේ ලැබෙයි ඇහැ. 10. කෙනෙකුට ඔයිද? වෙන ක්‍රමයක් නැහැ. අපි දන්නේ අපි මේ තණ්හාව අපි බැඳලා අපි හිතාගෙන ඉන්නේ මේ පේන රූපෙටයි තණ්හා කරන්නේ කියලා. රූපෙට තණ්හා කරන්නේ, රූපෙට තණ්හා කරන තණ්හා කියන කාරණා 10ට. මොකද කාරණා 10ක් වෙලා නැහැ. එකක් ඉවරයි තියෙන්නේ. එකට බඳිනවම 10ම වෙලා තියෙන්නේ. ඒ
කියන්නේ
දෙයින්ම ඊට පස්සේ ඒකෙන් හා රූපේ නැත්තම් ඊගොඩ අරමුණක ඇහැ හොඳයි කියලා බඳිනු. ඇහැ හොඳයි කියලා බඳිනු ආයතන කාරණා 10 හොඳයි කියලා ඇහැ හම්බලා තියෙනවා. එතකොට ඒ හැය බඳිනවා කියනකොට ඒත් දැනෙන්න කාරණා නැහැ. චක්කු විඥානේ හොඳයි කියලා හිතන්නකො. චක්කු විඥානේ කියන තැන හම්බුනොත් හම්බුනේ. දැන් එතකොට ওই මනෝමය ඔය කිසි හම්බුනේ. නමුත් කාරණා 10ක් වෙලා එකක් හම්බුනේ අපි හැමෝටම. අපිට පුළුවන් නම් සංහව නැති කරන තියෙන අන්තිම රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටම් තණ්හා, ධම්ම තණ්හා කියන එක නැති කළාම උපදාන එන්නේ. පදයෙන් නැත්නම් භවයෙන් නැහැ, භවයෙන් නැති ජාතක පරිසම්පාදේ සංහාරකම ඔය ටික. ඔය ටික නැති වුණොත් පුළුවන් ඔය ටික නැති කරන්න. මම කියන්නේ ඉතර ඔය මුකුත් තෝන්න ඒ ඒ ටික නැති කරන්න. ඒකයි දැන්. දැන් ඉති ගලම දියට. අපි
කායල් පස්සනානේ කිව්වොත්
රූපයේ දිරසින් දකින්නවා කියනකොට මහත්යාට හම්බ වෙන්න ඕනේ මහ භූත කියන එක වෙනම දකින්න ඕනේ. මහ භූත ගැන බලනකොට උපාදාය කියන එක හම්බ වෙන්න ඕනේ තියෙන එකක්
නෙමෙයි.
ඔව් මරණා කියන්නේ මෙහි ඇති බාහිර ඇති බවට හිතට නැරෙන. දැන් ලෝකයේ පැත්තෙන් ගත්තොත් බාහිර රූපයක් තියෙනවා කියලායි හම්බ
වෙන්නේ.
එතන නෙමෙයි. එතන එතනක. එයාගේ විපාකය හම්බ වුණොත් මට තේරෙනවා මෙහෙම තැනක විචිත්තයිසිකොට මෙයාට මෙහෙම හම්බ වෙනවා නේද කියලා. අපි කියන්නේ බොහොම සියුම් හරි කාරණාවක්. ඔබතුමා ගත්තොත් ඔබතුමාට ඒක ඇත්තදද? ඔබතුමාට දැන් මෙහෙ කෙනෙක්මයි පේන්නේ. ඒකයි රූපේ බාහිරමයි. ඒ කියන්නේ සබදු පිළිගන්න පුළුවන්. මට හම්බ වෙන්න ඕනේ ඔබතුමාට පේන සිද්ධිය නෙමෙයි. පෙනෙන සිද්ධියේ මේ පෙනෙනවා කියන එක වෙන්නේ වෙන්නේ කොහොමද කියන්නේ? මෙහෙම සතර මහා ධාතුව දින තැනක මෙතන කියන ත්‍යාගී චිත්තජයසික වලට මෙයාට මෙහෙම එකක් පෙනිලා නේද? කියන සිද්ධිය මට හම්බ වුණා. මම දැන් තේරෙනවා මෙයා මේ මෙහෙම තියෙන තැනක මේ චිත්තජයසික මෙහෙම පෙනිලා මෙයා මෙහෙම විපාකයක් නිදිනවනේ. මේ බොරුවේනි මෙයා බැඳිලා තියෙන්නේ කියලාත් මට අහු වෙනවා. මම පිටින් දකින්නවා. දිත්තේ දිත්තමත්තා කියලා. දැන් මෙයායේ බොරු එයාට මෙහෙම පේනකොට එයාට තේරෙනවා මේ තියෙන එහෙනම් අර මායාවනේ කියලාක තේරෙනවා. දැන් ඒකයි එයාට මේක ඇත්ත නොවෙන්නේ. මේ ලෝකේ බොරුවක් වෙනවා. මැවිච් එකක් වෙනවා. ඒක මැවිච් එකක් කියන එක වෙන්නේ නිවනට සාපේක්ෂව යන කෙනාට මිසක මේ වචන ටික ගන්න එපා ලෝක තුලින් නේද? ඇයි එහෙම එකක් නැහැ කියලා කියන්නේ කියලා පය ගහන කිව්වට. මට තේරෙන්නේ මේක ඇයි තේරෙන්නේ නැද්ද කියන්නේ. දැන් අපි කියමු ගුරු මහත්තයාට ඇත්තටම පුතුව තියෙනවා කියලා දැනින් තේන්නේ. ඒකෙම සපදුත් විදිහට ආයේ දැන් ඒක තමයි බැඳිලා ඇවිල්ලා තියෙන සංවේදනේ. දැන් ඔතෙන්ද විපාක එහෙම නොතුනවා විපාක වෙන්නේ බෑනේ. ඒක ඇත්තනේ. අනික දැන් හම්බ වෙන රූපියත් වර්ණ රූපෙමනේ බාහිරමනේ. ඒකෙන් සපදුත් විදිහට ඕනේ. ඒක දැන් යාගේ විපාකයනේ. දැන් ලෝකෝත්තර භූමිය කියලා කිව්වේ. දැන් මටත් කොයි වෙලාවක හරි ඔහොම හැදුණා මාත් මේ මට්ටමේමනේ. මට විශේෂණයක් මට ලෝකෝත්තර කියන්න බෑ නේද?
ඒකම තමයි තේන්නේ.
නමුත් මට මම දැන් බුදුහාමුදුරු දේශනා කරන්නේ මේක ඇත්ත වෙලා මේක තුල ඇලිලා බැඳිලා මේ දුක් විඳින ඇලිලා බැඳිලා ඉන්නේ නේද? ඇලිලා බැඳිලා ඉන්නේ ඕක ඇත්ත දෙයක් නේද? ඒක තිරසිත දැක්කපල්ල මේ රූපේ කියන්නේ. දැන් මම පැත්තක ඉඳන් බලනවා මෙතෙන්ට පෙනෙන හැටි පෙනෙන මෙයා මේ සැප දුක කියන රූපේ මම පිටින් දකිනවා. මෙතන තියෙන්නේ පටේ ආපෝතී කියෝ දැන් මට ඇත්තටම බලන්න වෙන්නේ ඇත්තක ඉඳගෙන. ඒකෙන් දැන් අනිත් කෙනා වතුර දිහා බලලා ඡායාවක් කියනවා හරි ෂෝට් එකක් දිහා බල බල ඉන්නකොට මට පැත්තක ගියාම මට තේරෙනවා මෙතන තියෙන්නේ වතුර. වතුරට වඩා දෙයක් නැහැ. දැන් මට පේන්නේ නැන්නේ මොකද? වතුර ටික තියෙනවා. ඒ වතුර තියෙන තැනට එයාගේ චිත්තජයසික වලට මෙහෙම දෙයක් වෙන්නේ. දැන් මට තේරෙනවා මෙතන තියෙන පටියාවෝ තේජෝ වාය. මේ පටියාවෝ තේජෝ වාය කියන තැනක මේ හිතට හැඩගලයක් තියෙනවා කියනවා. දැන් මෙයාට මෙහෙම රූපයක් චිත්තජයසික වලට මෙහි හැඩගලයක් තියෙනවා. මේ හැඩගලයක් තියෙනවා. කියලා මේ රූපයේ පිටින් දැක්කොත් තියෙන ටික මෙහෙම තියෙන තැනක මෙයාට පෙනෙන හැටි තියෙනවා. තේුණාම තේුණ කියනකොට මට මේ මට්ටම ඇත්ත වෙන්නේ නැහැ. වාස්තවයේ තියෙන මට්ටම මට දැන් ඇත්ත වෙලා නැහැ. මට තේරෙනවා මේ වගේ ඇත්තක් තියෙන තැනක මවාගෙන බොරුවට මේ දුක් විඳින්නේ, අවිද්‍යාවෙන් දුක් විඳින්නේ. මේ මට්ටමේ කර්මයකට විපාකයක් නෙමෙයි මේ අවිද්‍යාව. ඒ හින්දා මේ කාමෝචර මට්ටමේ මම මිදෙනවා. මොකද ඒක මිදෙන්න පුළුවන් කම නැහැ. ඒක ඇත්ත වෙන එකක් වුණා. එයා බොරුවට මේ දුක් විඳින්නේ.
ඒ නිසා තමයි ඒක මිදෙන්න
පුළුවන් කම තියෙන්නේ. හැමෝම විදිහට මේ විදිහටම තව කෙනෙක්ගේ දර්ශනය ගැන පැත්තකින් නම් මම බලනවා වගේ මෙතෙන්ටත් තේනකොට තව කෙනෙක්. ඒ කියන්නේ දැන් මේ කාමාවචර මට්ටමේ සිට අපරියපන්න කියන්නේ සග්ගල ඊගාවෙත ඒ නුවණ සිහි කරනකොට. දැන් මේ කාමාවචර කෙනාගේ දැක්ම ගැන බලන ලෝකෝත්තර භූමිය කෙනෙක්. කිනේ සිද්ධිය තියෙන්නේ? මාර්ගයේ කියන්නේ සග්ගල මේ මොහොත අතහැරනවා. ආයෙත් ආශ්‍රව නිසා තියෙන දේම පේනවා කියන දේක ජීවත් වෙනවා. ආයෙත් මේ බලන කෙනාගෙන පැත්තකින් තව කෙනෙක් බලනවා මේ ප්‍රමුඛ සිද්ධියම ඊගව ස්තන්ධ ටික ආයෙත් නෝට් කරනවා මෙහෙම මෙහෙම බලනකොට මේ බලන නුවණ එන්නෙන් ඉස්සහවරයි එයාට කිසි සැකයක් නැතුවම පවතින තැනක චිත්තජයසික නිසා මේ චිත්තජයසිකයන්ට මෙහෙම පේනවා කිව්වහම අර කුඹදාන හාමුදුරන්ට පේන ගෑණි වගේ සිද්ධියකින් හම්බෙන්නේ අපිට මේ වගේ ඒවා මේ අපි සැප දුක් විඳින්නේ ඒ කියන්නේ උපාදාය රූපෙට නතර වෙන්න තැනක් නැති උන් දැන් උපාදාය රූපේ මහ භූතයට අයිති කියන තාක් නම් හිඳයි මේ කාම භූමියේ ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ උපාදාය රූපේ මහ භූත නෙමෙයි කියන එක දකින්න මහ භූත උපාදාය නෙමෙයි දෙක වෙන් කරගන්න එතකොට පිටලා ඉන්න තැනක් තියෙද කියලා බලන්න ඔය උපාදාය රූපෙට ඔය නතර වෙන්න තැනක් දෙන හිඳයි ජලයේ නිසා පෙනෙන රූපයට ජලයේ නවාතෙන් දෙන හින්දා ඒ වෙලාව තියෙන ප්‍රශ්නේ මේ මහ භූත නිසා පෙනෙන දෙයට මහ භූතයන් තුල නවාතෙන් දෙන හින්දා ඒ ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා ඒක සම්බන්ධයක් නැහැ නේද දෙන්න වෙන් කරන්න ඕගලන්ට කොහොමද කියලා ඔය උපාදාය රූපෙට මොකද වෙන්නේ කියලා මම කියන්නේ උපාදාය රූපේ පරිඤ්ඤයයි කිව්වොත් පිළිසඳ ගත යුතුයි කිව්වොත් ඒක හිස්සුවක් ශුන්‍යුවක් තුච්චුවක් පළවිදින දෙයක් දිගෙන දෙයක් හර නැති දෙයක් හිතෙද තේින්නක එහෙම වෙන්න නම් තියෙන දෙයක් හිතෙන්න ලැබුණ හරියන්නේ නේද තේරෙන්නේ එතකොට හැම වෙලාවෙම එහෙම බලාගෙන යනකොට ඇති වෙන ප්‍රතිඵලයයි මම කියන්නේ මෙහෙම කරගෙන යනකොට දැන් යාදි ඉස්සෙල්ලා මෙහෙ තියෙන රූපේ හම්බුනේ ඉස්සෙල්ලා තියෙන දේ බලලා මෙහෙ කිත්තිජයසික බලලා මෙහෙ තෙවුනට තේන දේ හිස්කුවක් සුනුවක් හැටියටයි තේන්නේ. කාලයක් යනකොට කිසිසකයක් නැහැ. එහෙනම් ඒ නිසා මෙහෙට මෙතන කියන එකට එනවා ඉදී. දැන් මෙහෙට රූපෙක නැඹුරු වෙන ගතියම නැති වෙන දවසක්
එනවා.
අර දැනට රූපේ කියන එක සංයෝජනෙ අපි මෙහෙ කියලා හුරු වෙලා හින්දායි දැන් තියෙන රූපෙක විදිහෙන් දකින්න වෙලා තියෙනවා. රූපේ කියන එක පිටින් දකින්න උනහම අන්තිමට එහෙට යන්න බැහැ. ඒ කියන මෙහෙම පිනෙන සිද්ධියක් වෙනවා. මෙහෙම තියෙන තැනකයි කියලා දැක්කහම අපිට තේරෙනවා එහෙනම් මෙහෙම තියෙන තැනක පේන්නේ මෙහෙම කියන එක එනවා ඉදී නේද ඒකයි දැන් මම සමහර විට ට්‍රෝලින් කියන දර්ශනෙම එදිනදා අපි කාමවචර ජීවිතේ ඇඳලා රණ්ඩු වෙන එකටයි ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඕක ඒ මට්ටමක ඇයි මේක කියන්නේ කියලා එම් බලනවනේ මේ ප්‍රශ්නේ නෑ අර ආත්මයක පිට ඒක කතා කර කර ඉන්නකොට කුඩියයි ලොකු ප්‍රශ්න තාසියක් කෙරුවා. තාසෙක් කෙනෙක් සක්වල යන ඉස්සෙල්ලෙන් ලෝක තියෙනවා. ඉතින් ඇයි එහෙම තේන්නේ නැත්තේ? කියන වගේ දැනකින් ඇහුවා. රෝහා මම කිව්වේ බුදු. ඔයාලා මට කියනවා දැන් අපි යන ඉස්කෝලයක් තියෙනවා ඒක කට්ටුනික කියනවා හරි හොඳයි කියලා. මෙන්න මෙහෙම යන්නේ කියලා කියනවා. මම දැන් වටපිටාව බලලා බොරු කියන්නේ කව ඔයා තියනවා නම් පේන්න දෙපා කියලා කිව්වොත් හරිද කියන්නේ අයියා. ඒක නෑ කියයි කියලා. මං කෝ මේ මම මෙහෙම ඉඳගෙන වටපිටාව බලනකොට පෙවුනොත් ඉන්නේ මේ පුදු මිනිසක. ඒ ස්කෝලේ තියෙන නම් ඒකට පාරේ ගිහිල්ලා බලන්න එපා. නේද? ගියාට පස්සේ එයා කිව්ව පාරේ ගිහිල්ලා බලනකොට නොපෙනුනොත් නම් බැනට ගමන්නේ. ඒක වල නෑ කිතේ. ඒ වගේ දැන් ඔය කියන වචන ටික කියනකොට තමන් ඉන්න වටපිටාව ගිහි කරලා කාම භූමියේ කෝයි කියන එක ලැබෙනවා කියලා මේ කරන්නේ හරියට අර ඉස්කෝලේ දැක්කා වගේ තමයි.
ඔය දිනේ පිළින්නේ නැහැ කියලා
ඉඳලා ඉන්නවා. නමුත් ඒක බලනවා නම් ඒ එහෙමනම් අහ ඒ එහෙම දර්ශනයක් ගැන කියන චෝදනා කරන්න ඉතින් ඒක යන්නේ තේයිද? දැනට විහිල්ලත් එහෙම නොපෙනෙනව නම් ඔන්න දැනට ගමක් නැහැ ප්‍රතික්ෂේප කළාට කමන්නේ. නේ. මෙතෙන්දී මට තේරෙන එක මොදියක් කියන්නේ කිසිම මොන විදිහට ඇත්තයි කියලා කිව්වොත් අපිට ලැබෙන අද ලැබෙන දත්ත ටික එකක්වත් නම් ඇත්ත කියලා නම් ගන්නව එපා මොන රූපයක් කියලා තව හිත සමාධිය වෙනකොට මේිට වඩා සුකුම රූප වෙන්න පුළුවන් මේ වර්ණ රූපය කියන එක මේක තංගල වෙනස් කරන්න පුළුවන් දැන් ප්‍රඥාන්ට පේන රූපේ වර්ණ රූපේ සම්පූර්ණ වෙන එකක් අද අපිට පේන වර්ණ රූපේ පේන්නේ නැහැ කවුසා බැසි දෙවිය පේන්නේ එදාට මේ වර්ණ රූපේ අද බොරු වෙලා තියෙන වර්ණ රූපේ ඇත්ත මේ තව ටිකක් එහාට යනවා. ඒ වර්ණ රූපෙත් බොරුයි. තව ටිකක් එහාට යනවා බ්‍රහ්මයේ තේන්නද ගන්න. ඉතින් මේ එක එක කිලස් අඩුවෙන් මෙහෙම පෙන්නන ගතියට ඒ ඔක්කොම ඇත්ත යට කියන්නේ යොත් අරි ප්‍රශ්නයක් එන්නේ. මෙතනදී ඒ කෙනාට ඇත්තක්. එහෙම ඇත්ත නොවන මේ ඉදිරියෙන් ඉන්න කෙනෙකුයි කියන මට්ටම ඇත්තුනේ නැත්තම් අර පොඬ ගන්නවා වඳුරුවන් පිටපසෙන් එන කෙනා වගේ ගැටියකින් මට තේරුණොත් ඒ කියන්නේ සිත්සේ කෙනෙක් හිටියේ තේරුණොත් මට ජීවත් වෙන්න බැහැ ලෝකේ කාම ලෝකයක් නැහැ නේද. නමුත් මේ විපාකයේ මෙහෙම පුළුවන් හින්දානේ මේ මට කාම ලෝකේ සැප දුක දෙන්න පුළුවන්. ඉතින් නිවන් දකින්න කෙනා කාම ලෝකෙ මට්ටමේ ඉඳලා හරියනවා. නිවන් දකින්න කෙනා කියන්නේ ඒකෙ මිදෙන්න හදන දෙයක්. ඇයි ඉන්න දඟලන්නේ ඒක?
ඒ
කියන්නේ අපි භාවනා කරනවා කියලා කියනකොට වෙන්නේ මොකද? දැන් අකුසල ධර්ම දිනන කුසල ධර්ම කියනකොට දැන් අලෝභ ආදී සමෝහ කුසල චේතනා තිනොත් මේ ශරීර රූප වෙනස් වෙනවා. ඒ කියන්නේ මේ කර්මජ රූප ටික වෙනස් වෙනවා. එතකොට ඒ හරහා දෙන උත්තර ටික වෙනස්. ඒක දැන් ධ්‍යාන මට්ටම යනකොට මේ ඇහැට පේනවා මේ පේන රූප වලින් මුද්ද. මේ ප්‍රසාද සුඛම වෙනවා. අපි කියන්නේ රාගාදී අරමුණක් අපිට ඇති වුණොත් මේකයි වෙනස් වෙන්නේ. පිටින් මේකයි වෙනස්
වෙන්නේ.
ආ වෙනස් වෙන්නේ. තරහවක් ඇති වෙනස් වෙන්නේ. හොඳයි. කිලිත් පැත්තට එහෙම වෙනස් වෙන්න පුළුවන් කුසල පැත්තට වෙනස් කරන්න බැරි. වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා. මේ ඇති වෙන සතහන වෙනස් එකක්. මේ රූපය කියන එක සම්පූර්ණ පවතින හික්කම වේදනා සංඥා සංකාර කියන මේ චෛතසිකය මේ කය වට දෙවියනේ මේ හිත දන්නේ නැත්නම් අපි කියමුකෝ අධිවචන සම්පස්සේ රූපයෙන් අපිට පේන්නේ හිතේ තියෙන වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ටික නිසා මේ කය අපි දන්නේ
ප්‍රත්‍යවේද
දැන් අපිට අත තියෙනවා කියලා තේරෙන්නේ සිතුවිල්ල දැන් කිරි වැටුණු අපි දන්නේ නෑනේ රූපේ විතරක් තිබුණොත් ඒ ස්වභාවය රූපේ විතරක් දෙනවා නම් මුළු ශරීරෙම නමුත් අපිට දෙයක් හැපුණේ නැති වුණාට කය තියෙනවා කියන එක තේරෙනවනේ ගැටෙන එක වෙනම එකක් දැන් ගැටෙන එක කය සම්පත් නමුත් අත ඇති බව තේරෙනවා කියන එක අධිවචන සම්පතයි දැන් අත තියනවා කියලා වැටෙන්නේ මේක මුකුත් නැතිලා නෙමෙයිනේ ඒ දැයනවා කියන්නේ හිතට මේ සිටිවිලිය ඒක අධිවචන සම්පස්සය යම් ආකාරයන්ගේ ලිංගයන්ගේ නිමිත්තයන්ගේ නාම ධර්මයයි පැනවීමක් නැතිනම් මහානේ මේ රූපකය අධිවචන සම්පස්සය පෙනෙයිද කියලා බුදුහන්වහන්සේ එහෙනම් මේ රූපකය ගැන ජනමුතියද කියනවා නාම ධර්ම කියලා එකක් නැත්තම් නාම ධර්ම තියෙන හින්දා රූපකය තියෙනවා කියලා තේරෙන්නේ හත්තෙන් අපිට මේ අතපය තියෙනවා ඉන්නවා කියලා දන්නේ
නැහැ.
එතකොට ඒකෙම වෙන මුළු ජීවිතේම කියන එක තියෙන හිතවත්. ආකාර ලිංග නිමිති කියන්නේ ඒ කියන්නේ නාම ධර්ම කියලා කියන්න පුළුවන් මේ ස්පර්ශය මේ වේදනාව කියලා කියන්න පුළුවන් හැඩ සතහන් ක්‍රම වගේ දේවල් නැත්තම් කියන එක. ලිංග නිමිති කියලා කියන්නේ අපි කියමු දැන්
වේදනාව කියොත් නාම ධර්ම
එහෙම නෙමෙයි අපි කියමු දැන් යම් ආකාර ලිංග නිමිති ලෝකය යම් ක්‍රමවලට විදිවලට රූපය කියලා කියනවා නම් එක එක ක්‍රමවලට එක එක ආකාරවලට එක එක විදිවලට රූපය කියලා යමක් කියනවා නම් ඒ රූප නැත්තා නාමකය පටිඝ සම්පස්සය කෙනෙක්ද කියලා එතකොට ඒකෙන් කියන්නේ ලෝකය රූපයයි කියලා එක එක විදිහට රූපයයි කියලා යමක් කියනවා නම් ඒ රූප තියෙන හින්දායි නාමකයේ පටිඝ සම්පස්සය පෙනෙන්නේ කියන එකක් කියන්නේ ඒ එකෙන් කියන්නේ රූපය ආකාර ලිංග නිමිති කියන එකෙන් නිර්වචනය කරන්නේ නොයෙක් නොයෙක් එක එක කියන නොයෙක් නොයෙක් විදිහට කියන රූපයයි කියලා කියනවා නම් ඒ රූප කියලා දෙයක් නැත්තම් කියලා තනි වචනයකට ගේනවා රූපයක ගොඩක් වෙනස්කම කියාගන්න නෙමෙයි මේ ඕනේ. ලෝකය වෙනස් වෙනස්කමින් කියලා හරි අතුරු කරන රූපය දිනනවා. ඒ රූප කියලා එකක් ලෝකෙ නොතිබුණා නම් නාම ධර්ම වල පටිඝ සම්පස්සයක් වෙන්නේ. මේ නෙමෙයි කියන්නේ. ඒ දවසේ නාම ධර්ම කියලා එකක් ලෝකේ නොතිබුණා නම් මේ රූපකය අධිවචන සම්පතියක් තියෙනවා. මේ රූපකය ගැන දැනුම තියෙයිද කියලා. අදිවචන අදිවචන කියන්නේ නාම කියන්නේ
සතිපට්ඨානේ
තුළ ඒක උඩ කොහොමද මේ ප්‍රමාණ කරන එක අපි දැන් හැම වෙලාවෙම ලෝකෝත්තර මාර්ගයේ අරමුණු කරගෙන හෝ ලෝකෝත්තර මාර්ගයේ කටයුතු කරන්න පෙන්වලා නැහැ උපදාය වෙනවා. ඉතින් මම මේක මෙහෙම දකින්නේ මේ ජීවන සිද්ධිය අරගෙන යන්න ඕනේ. අපි කියමු අපිට පුද්ගලයේ කෙනෙක් දෙයක් කියලා ඇහැට මතු පිටට තෙමෙන වෙලාවට හොඳට මේ සිද්ධිය ගන්න. මේක තමයි උපාදාය රූපයේ ඒ වෙලාවට නුවණින් ඒකින් ඔබට හම්මත් වෙනහට මෙහෙම අරගෙන යන්න. ඒක උපාදාය රූපෙ නිදෙනවා. යම් වෙලාවක හම්මස් චිත හම්බ වෙනවනම් දැන් ඒක උපාදාය රූපය ඒ වෙලාවට ඒකට උද්දෙන් අරගෙන යන්න. කියන මේ සිද්ධිය නුවණින් ගලපලා ගන්න. එතකොට හම්මස් කියන්නේ උපාදාය රූපයක් කියලා ගන්න එපා. කියන මේ නුවණ. යම් වෙලාවක මස්කල් මේ දැන් අපි කොන් සංහාර ගැටෙන රූපයක් අරගන්න නුවණ.
ඒකට අර නුවණින්
දකිනවා. ඔව් එතකොට උදන මන්ති කඳුරක් කියලා හම්බ වෙනකොට අරගෙන යන්න මේකට දිගට 5000. බැලුවා 5000ක් නම් හම්බේ. යන්න නුවණ අරගෙන ඒකට ඒක කඩලා ඒක උද්භිදින රූපකලාපේ. එවිලා උඹට මේ 5000යි කියලා හරියන්නේ නැහැ. ඒ වගේ අපිට දැන් මේ පුද්ගලයේ කිරේ තිනෙන සිද්ධියේ රාජ්‍ය ඇති වෙන සිද්ධියේ නිදෙන්නේ බුදුහාමුදුරු මෙහෙම බැලුවේ. එහෙනම් ඔය බලනකොට පේන්නේ වර්ණ රූපයයි කියලා එදලා ඒ බලන සිද්ධියට අපි දන්න දැකපු මට්ටමේ කෙතුළුම් හම්මස්තික කීකලෝ මේ වර්ණ රූපය මොන දේ කරගෙන කියන දේ ඉන්න එපා. අපිට ඒ වර්ණ රූපේ නෙමෙයි එතකොට ධම්ම රූපයක් කරාතු සිහි කරගන්න. ඇහැට ප්‍රකෘතියෙන් පෙනෙන අවස්ථාව විතරක් තීරණය කරගන්න වර්ණ රූපේ. දැන් මේ තමයි වර්ණ රූපය. දැන් මේ වෙලාවේදී මං හම්මස්ලේ යන හැටි කියලා බලනවා කියන්නේ දැන් වර්ණ රූපෙ නෙමෙයි දැන් නුවණ අරගෙන ඉන්නේ නුවණ ටයිප් එකේ ධම්ම රූපයක් තියෙනවා. නුවණකින් බලන්න. ඒක තව වර්ණ රූපයකට හිත දැබුවා නෙමෙයි මං. හැම වෙලාවෙම වර්ණ රූපයට උදෙන් බලන්න කියන්නේ ඊට පස්සේ මට මස් කුට්ටියක් ඇහැට දෙන්නේ නම් ඔන්න දැන් වර්ණ රූපේ. ඒක වර්ණ රූපේ.
බලනකොට මස් කුට්ටිය.
ඔව්. දැන් මස් කුට්ටිය කියලා හඳුනන්නේ වර්ණ රූපේ. දැන් ඒක. දැන් ඒකට සංහ වෙන්න තියෙන්නේ ඒකට උදෙන් බලන්න. දැන් මේ බලන එක මරණ ධර්මය කියන්නේ
සංඥාවට පස්ස
පේන්නේ ඇහැට මෙහෙම පෙරදි මෙහෙම නෝණින් අරගෙන ගියාම සම්පූර්ණ එයාට වැටෙන්නේ දැනෙන්නේ පේන්නේ ඇටට කියන්නේ කියන්නේ
ඒක පාදයෙන්
පෙරදි ගන්න බෑ ගන්න ඒකයි මං කිව්වේ දැන් නුවණින් වර්ණ රූපයේ එයා එතන වර්ණ රූපයේ හිතට අහුවෙන්න බෑනේ වර්ණ රූපයේ දක්වන්නේ නෙවෙයි කියන්නේ දැන් අපි කියමු මනෝමය රූපයේ දැකපු රූපයේ මනෝ විඥානයේ නිමිය හැකි කියලා කියන මොකද මේ දවස් මට්ටමට යන්නේ නැද නමුත් මෙතෙන් තුනකට තේරුම් කරගන්න ඇහැට පෙනෙන සිද්ධිය තමයි දැන් වර්ණ රූපයේ ඒකට උඹෙන් අර්ථ සංඥා වර්ගනවා දැන් ඒකට කියන අපරියපන්න වෙනවා ඒකයි එතකොට දැන් එහෙම ඉස්ත්‍රියක් හැටියට තේනනවා නම් තේනන දෙයක යටින් බලනකොට අත්ගාලා ඒක වර්ණ රූපෙ වෙන්නේ නැහැ. ඒ බලන එක වෙන්නේ මොකද්ද? අපේ හඳ බුදුන් සතිපට්ඨාන වලින්. සතිපට්ඨානය කියන එක දැන් නුවණට හසු වෙන සතිපට්ඨානය කියන එක රූපය ගැන නුවණ. ඒක වර්ණ රූපෙ වෙන්නේ නැහැ. ඒක කෙලිම ධම්මයි. කුසත් ලෝකෝ ඒකට වර්ණ රූපය කියන්නේ වර්ණ රූපය කියන්නේ ඇහැට පෙනෙන සිද්ධිය ඒකට හසු නොවෙන්න බලනවා. ඒකයි දැන් පෙනෙන රූපය කියන්නේ මායාවේ සත්‍යපත්තාන කියන්නේ පියාසතු ඉදම කියලා පෙන්වන්නේ මේක වාසය කරන කිසි කැටගොරියක් කතා
නෙමෙයි. ඇතිනම් වෙනවා අත්සන්න වලදී සල්ලාදේ ඇටසිලි විතරක් නෙක්කන්නේ.
ඇට සැකිල්ල විතරක්මයි තේන්නේ දැන් ඔහොම ඔහොම බලාගෙන බලාගෙන යනට අර මං කියන මුදුංග දිහා බලනකොට ජලයේ නැතුව හිතටම අපිට සම්පූර්ණ දර්ශනයම වෙනසලා දෙනවා අරකිනා දකින විදිහ නැතුව ඒ කියන්නේ මෙහෙම සිද්ධියක් තියෙනවා මේ හිත සමාධිය නිවන දුර වෙනවා කියලා කියන්නේ පෙනෙනදී අපි මේ ඇත්ත බලන් යනකොට බලන් දැ පෙනෙනදී ආවර්ණය වෙනවා අපි මේ පෙනෙන පිටින් හැඩගතහන ආවර්ණය වෙනවා නමුත් නිවන ධර්ම දුරයි කියනකොට මේ සතහන ආවර්ණය නොවි ඒ හිතට දෙමින් මේ නිමිත්තම ඇටසකින්ද එහෙමම ගන්න පුළුවන් නිවර්ණ පිටකට දැන් අපි කියමු දරුවා කියලා කියන තැනක අපි ඇටසකින්ද බලන්න කියලා පිටගෙන යන්න බෑ දරුවම නිදෙන්නේ නැති ඕක තමයි නිවර්ණය කියන ආවර්ණය වෙලා මෙහෙන් මේ සතහන ආවර්ණය වෙලා බැරි වෙලා හිත සමාධිය නොව කියන්නේ ওই තේන ටික නැකෙන දැන් Taman ගාව සතහන මොකුත් නැහැ කල්ලාට තමන් දරුවා කියලා හිත දාගෙන උඩ ඒ විදිහට පේන්නේ. එහෙම නැතුව අර ඇට සැකිල්ල විතරක් කරනවා. මේ ඒ කාරණු කළොත් ඒ විදිහටම පේනවා යුක්තක මේකට ගැලවෙන්නේ. ඇට සැකිල්ල විතරක්ම පේනවා. මේ වරන් ධර්ම දුරු කරන්න ගියේ වැලි කන්දක් කියන තැනක වැලි කැට ටික දෙහිදු කන්ද යුක්තක ගැලවෙන්නේවත් නැති වැලි කැට ටික විතරක්ම පේනවා. මෙතන තියෙන දැනක රූප කලාප විතරක් කියලා අරමුණු කරුවොත් හැඬ සටහන කිසිම දෙයක් නෙවෙයි රූප කලාප විතරක්ම කියන එක තියෙනවා. එහෙනම් දැන් මේ මතය නිදේ. හිතට දැනෙන ගැටින් Taman අරමුණු කරන දේම
වෙන්නේ.
ඉතින් එහත් මොනවද කියන්නේ? ඒකට ඒකට සායිතනිකව කියනවා. ඒ කියන්නේ ඇත්තටම අපි ජීවෙමුකෝ. දැන් අපි මේ රූපයේ කියලා මේ පුද්ගල භාවයෙන් තියෙන ඇලීම් ගැටීම් දෙක අතහැර ගんだනේ අපි මෙහෙම බලන්නේ මේ විදිහට බලනකොට වෙන්නේ මොකද්ද මෙහි ඇලෙන්නේ නෝන වෙනවා මෙහි ඒ නිසා මෙහෙට කියන තැනක ඉඳේම සිද්ධිය තියෙනවා කියනකොට මේ තේනදී ඇලීම් ගැටීම නැතිවෙලා හිත සමාධිය හිත සමාධිය වල හිත අජුප් එකයි කියලා කියන්නේ මෙහෙට නැඹුරු වෙන්නේම නැතුව ඒ නිසාම මෙහෙට එනවා ඒකවරු හොඳට තේරෙන හැම සිතුවිල්ලකම ස්පර්ශ නිසා හටගන්නේ මොනවා හරි දෙයක් කියුණා නම් කියුනේ ස්පර්ශයෙන් ස්පර්ශය කියන එක මෙහෙ සමාතුන විපද නිරුද්ධ වෙනවා දැන් අද අපි හිතන්නේ රූප ස්පර්ශය නිසා කියලා ස්පර්ශයෙන් මෙහාට දකින්නේ මේ බාහිරේ ආයතන එක්කකටවත් නඹුරු වෙන්නේ නැති සමන් තුලම ලෝකයේ පිළිලා නිරුද්ධ වෙනවා කියන තැනට එනකම් වෙනවා මේ මෙහෙ ඔය ටිකෙන් කරන්නේ ඇලින් ගැටින් දෙක දුරු වෙනවා කිව්වොත් ඇලින් ගැටින් දෙක දුරු වෙනකොට මොකද කරන්නේ අවිද්‍ය දෝමනස දෙක දුරු වෙනකොට මේක අතහැර ගන්න ඇත්ත දකින්න පහක් දැන් මෙතන උපාදාය රූපය කියන එක පිළිසිඳ දකින්න බැරි මෙහෙම එකක් තියෙන මේ ඇත්තම වෙලා අපි ජීවත් වෙන්නේ දහුවල්ම වෙලානේ දැන් මේ සංයෝජනේ අපිට අඳුන තත්ත්ව සංඥාව බලලා මේ අරමුණ බුරුල්ලුව තේරුම් ගන්න මේක නේද කියන එක බලාගන්න